ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ඔබට පරිවිනාඩි 40ක කාලයක් ලැබෙනවා.
ලසනේ සභාපතිතුමනි මේ කමක් නෑ මං ඉල්ලුවට වැඩි වෙලාවක් තියෙනවා. මුලසනේ සභාපතිතුමනි ඊයේ දිනේ ක්‍රීඩා අමාත්‍යතුමා විසින් ඉතාම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මේ පාර්ලිමේන්තුවේ සිදු කරා. ඒ වගේම එතුමාගේ සඳහන් කරේ මේ වත්මන් ක්‍රිකට් පාල මණ්ඩලයේ සිදු වෙලා තියෙන මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳව. මේ වෙනකොට ලෝක කුසලාන තරගාවලිය මේ වෙනකොට අපි අවසාන තරගාවලිය ක්‍රීඩා කරමින් ඉන්නවා. ඒ වගේම මේ අවසාන තරගාවලියේ අපි රටක් හැටියට බැලුවොත් අපි අවංකව පිළිගන්න ඕනේ අපි අන්ත පරාජයක් ලැබමින් ඉන්නවා. ඒ නිසා ක්‍රීඩා අමාත්‍යතුමාගේ ප්‍රකාශයත් මේ ක්‍රීඩාවේ පරාජයත් එක්ක කරු ක්‍රීඩා අමාත්‍යතුමාගේ කතාව මෙරටේ මහත් ආන්දෝලනයට ලක්වෙච්ච ප්‍රකාශයක් බවට පත් වෙලා තියෙනවා. ඒ ප්‍රකාශයට සමගාමීව විපක්ෂ නායකවරයා විසින් අද දිනේ පාර්ලිමේන්තුවට මේ පිළිබඳ විවාදයක් ඉල්ලලා තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ අක්‍රමිකතා කළ යුතු අයට විරුද්ධව කටයුතු කරන්න කියලා. ඒකට රජයේ සහයෝගය ලබා දෙන්න පක්ෂ නායක රැස්වීමේ එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. අපි මුලින්ම කියන්න ඕනේ මුලස්සරේ සභාපතිතුමනි, ක්‍රිකට් පාලක මණ්ඩලය නෙවෙයි ඕනම ආයතනයක් ඕනම නිලධාරියෙක් දූෂණයක් සිද්ධ කරලා තියෙනවා නම් අක්‍රමිකතාවයක් සිද්ධ කරලා තියෙනවා නම් ඒකට පවතින නීතිය තුළ උපරිම දඩුවම් ලබා දෙන්න ඕන. ඒකට පක්ෂ වෙන්න ඕනේ නැහැ, විපක්ෂ වෙන්න ඕනේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ අපි කවුරුත් එතන ඉන්න ඕනේ. මම හිතන්නේ අද හොඳ පූර්වාදර්ශයක් ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් මේ චෝදනාව පදනම් කරගෙන අද එක මතයකට ඇවිල්ලා තියෙනවා. හැබැයි මම මේ විවාදය මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ විවාදය අපි කරගෙන යනකොට මම විශ්වාස කරනවා මේ රටේ අධිකරණයට එහෙම නැත්නම් විනිශ්චයකාරවරුන්ට එහෙම නැත්නම් මේ රටේ උගත් නීතිඥයන්ට මේ රටේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පටහැනිව නොකරනවා නම් මේ විවාදය ඉතාම හොඳයි කියලා. ඒ කියන්නේ අපි හොරුන්ට දඩුවම් දෙන්න ඕනේ, ක්‍රිකට් හදන්න ඕනේ. ඒ නිසා අපි මේක අධිකරණයත් එක්ක ඝර්ෂණයක් ඇති නොකරගෙන යනවා නම් හොඳයි කියලයි මගේ පෞද්ගලික මතය. මුලස්සනේ සභාපතිතුමනි, අපි අද කතා කරන්නේ ක්‍රීඩාව පිළිබඳව. මගේ ක්‍රීඩා මාත්‍යවරයා හැටියට වසර දෙකහමාර අත්දැකීමකුත් එක්ක මම ක්‍රීඩා මාත්‍යවරයා හැටියට හිටපු කාලේ අපි මේ අභියෝගවලට මුහුණ දුන්න ආකාරයත් එක්ක පිළිබඳ මේ ක්‍රිකට් ගොඩගන්න අපිට මොකද්ද කරන්න පුළුවන් කියන එක පිළිබඳ මම බලාපොරොත්තු වෙනවා මගේ අදහස් කියන්න. අපි ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට අපි හිටපු වසරේ 2013 වෙනකොට කුලසෙනේ සභාපතිතුමනි අපි ටෙස්ට් තරගාවලිය හිටියේ අපි ලෝකෙ දෙක. ඒ වගේම අපි වන්ඩේ සීරීස් එකේ අපි හිටියේ තුන. අපි T20 එකේ අපි ලෝක කුසලානේ අපි හිටියේ එක. දැන් අපි අද ගත්තොත් අද අපි ටෙස්ට් එකේ 8. අපි දන්නේ අද මැච් එකත් එක තවත් පල්ලෙහාට බහිද කියලා. ඒ නිසා අපි රටක් හැටියට ක්‍රීඩාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ලෝක කුසලානේ දිනපු රටක්. අපි වර්ල්ඩ් කප් එක ලංකාවට ගෙනාපු රටක්. අපි T20 වර්ල්ඩ් කප් එක දිනපු රටක් අපි. අපි ඒෂියන් කප් එක දිනපු රටක්. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ ලබන්න පුළුවන් උපරිම ජයග්‍රහණය ලැබපු රටක් කියන එක කියන්න ඕනේ. ගරු කතානායකතුමනි, ක්‍රිකට් ක්‍රීඩාවේ විතරක් නෙවෙයි අපි ගත්තොත් අනෙකුත් ක්‍රීඩාපේ. අපි ගත්තොතින් අපි ඔලිම්පික් ගේම්ස් වල 1948 පටන් ගත්තාම අපි පදක්කම් දෙකක් දිනලා තියෙනවා. අපි ඒෂියන් ගේම්ස් වල අපි ගෝල්ඩ් මෙඩල්ස් දෙකක්, සිල්වර් මෙඩල්ස් 13ක්, බ්‍රොන්ස් මෙඩල්ස් 26ක් දිනලා තියෙනවා. අපි කොමන්වෙල්ත් ගේම්ස් ගත්තොතින් අපි ගෝල්ඩ් මෙඩල්ස් 4ක්, සිල්වර් මෙඩල්ස් 9ක්, බ්‍රොන්ස් මෙඩල්ස් අපි 10ක් කරලා තියෙනවා. අපි සවුත් ඒෂියන් ගේම්ස් ගත්තොතින් අපි අරගෙන තියෙන විශාල ප්‍රමාණයක්. මේ සියල්ල ගත්තාම අපි ක්‍රිකට් පමණක් නෙවෙයි අපි මේ රටේ මලල ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා ගණනාවක අපි ජයග්‍රහණ රැසක් ලබාගත් රටක්. ඒ නිසා අපේ රටේ ඉතා දක්ෂ පිහිපුන් ක්‍රීඩකයෝ ඉන්න නිසා අපට මතකයි මගේ මිත්‍ර ඩිලාන් පෙරේරා ඇමතුමා කෝ එතුමා පාපන්දු ලෝක ජයග්‍රහණයත් එක්ක ගියාට පස්සේ කොහෙද ඔබතුමා අපේ මේ වොලිබෝල් ඔබතුමා ගියේ බ්‍රසීල් ගියපු වෙලාවේ දැන් බ්‍රසීලයේ ඇමතිවරයා කිව්වේ අපේ ප්‍රධාන ක්‍රීඩාව පාපන්දු නෙවෙයි කිව්වයි කෝ එතුමාට ඩිලාන් පෙරේරා ඇමතුමාට ප්‍රශ්නයක් ඇවිගුවා ඇහුවම කොළු නෑ අපේ ප්‍රධාන ක්‍රීඩාව නෙවෙයි අපේ ආගම තමයි පාපන්දු කියලා ඒ වගේ අපේ රටේ ක්‍රිකට් කිව්වහම අපේ රටේ මිනිස්සු පුදුම ආදරය කරන ක්‍රීඩාවක් අපේ රටේ මිනිස්සුගේ ආගමට වැඩිය ගරුණ කර ක්‍රීඩාවක් හැටියට ක්‍රිකට් පත් වුණා ඒ නිසා මේ ක්‍රිකට් වල ලැබෙන පරාජය මේ රටේ මිනිස්සුන්ට දරා ගන්න බෑ ඒ නිසා මේ පිළිබඳ රටේ විශාල ආందోලනාත්මක අද මාතෘකාවකට මේක ඇවිල්ලා දෙන මොළසෙනේ සභාපතිවරු ඒ නිසා අපි මේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත පරණ තැනට ගේන්නේ කොහොමද අපි පැහැදිලිව අපි මුල ඉඳලා ඉඳපු ස්ථාවරය තමයි වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය නෙවෙයි ඊට කලින් ක්‍රිකට් පාලක මණ්ඩලයම් කෙනෙක් වැරදි කරා නම් එයාට උපරිම දඬුවම් ලබා දෙන්න ඕනේ පිළිබඳ කිසි ගැටලුවක් නැහැ මට මතකයි මම ක්‍රීඩා මාත්‍යවරයා හැටියට ඉඳපු කාලේ ක්‍රිකට් පාලක මණ්ඩලයට මෙරටේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු ප්‍රබලෙ නාම යෝජනා ඉල්ලුවා ක්‍රිකට් පාලක මණ්ඩලයට හැබැයි මම පවතින පනතට අනුව මම ඌට නාම යෝජනා දුන්නේ නැහැ මඟට දුන්නේ නැත්තේ දුන්න නම් අපේ රටේ ක්‍රීඩා විවරයි අපේ රටේ පාපන්දු සම්මේලනයේට අපේ රටේ ප්‍රබලම ව්‍යාපාරිකයෙක් තරඟ කරන්න ඉල්ලුවා මම දුන්නේ නැහැ නාම යෝජනා එදා අපි දුන්න නම් අපේ රටේ පාපන්දු ඉවරයි අපේ රටේ මලල ක්‍රීඩා සංගමයටත් ඔව්
උතුමා කිව්වනේ 96 අපි ක්‍රිකට් කප් එක දෙන්නකොට ක්‍රිකට් බෝඩේ සභාපතිටි ආනපුංචිය මහත්තයා එතුමා එළෙව්වේ රණතුංගලයි ධර්මදාසලයි සුමුදිපාලලයි ඔක්කොම එකතු වෙලා
හරියටයි ඒ නිසා මම කියාගෙන ආවේ ගරු සභාපතිතුමනි අපි ඩිලාන් පෙරේරා ඇමතුමා කිව්වා වගේම අපි මේ ජයග්‍රහණ රසක් අපි ලබා ගත්තා ඉතින් ඒ නිසා ගරු සභාපතිතුමනි මම අපි එදා අපි ගත්ත ක්‍රීඩාව වෙනුවෙන් ඒ තීන්දු අපේ ක්‍රීඩාවේ තියෙන නීතියට අනුව මට මතකයි මම 2012 ලෝක කුසලානය පිළිබඳ මම ප්‍රකාශයක් කරා. මම 2012 ලෝක කුසලානය ගැන කතා කරන්න ගිහිල්ලා 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් මට මහනුවරදිස්ත්‍රික්කයේ දෙවනියා වෙන්න උනා. මේ ගැන කතා කරන්න ගිහිල්ලා. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන් ඉල්ලීමක් කරනවා මේ ක්‍රිකට් නැවත ලෝක කුසලානය අපි දිනන්න නම් අපි ක්‍රිකට් නැවත T20 දිනන්න නම් අපි නැවත ඒෂියා කප් එක දිනන්න නම් ක්‍රිකට් පාලක මණ්ඩලය තුල දැවැන්ත පරිවර්තනයකට යා යුතුව තියෙනවා. ඒ නිසා වෙනස නොකර අපිට පුළුවන් දැන් ඉන්ටරිම් කමිටි එකක් දාන්න. අපිට ඉන්ටරිම් කමිටි එක දාලා කායින් ආයේ ඉලෙක්ෂන් එකකට යන්න පුළුවන්. හැබැයි මොනවා කරත් පවතින ක්‍රමවේදය තුල මේ ක්‍රිකට් පාලක මණ්ඩලය අපිට ගෙනියන්න බෑ. ජයග්‍රහණය කරන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන් අපි නැවත ලෝක කුසලානේ දිනන්න නම් නැවත T20 දිනන්න නම් මේ පහස දාන කාරණා කරේ අපි අවධානය යොමු කළ යුතුයි කියන එකයි මගේ ස්ථාවරය. කරුණු ලස්සනේ සභාපතිතුමනි පළවෙනියටම අපේ රටේ ක්‍රිකට් පාලක මණ්ඩලය හදලා තියෙන්නේ දක්ෂයන් දෙන්න පුළුවන් ක්‍රමයකට නෙවෙයි. ක්‍රිකට් ක්‍රීඩාවේ විහිවෙච්ච දක්ෂ ක්‍රීඩකයෝ මේ රටේ ඉන්නවා. ඒ කිසිම ක්‍රීඩකයෙකුට මේ පවතින ව්‍යවස්ථාවට අනුව චන්දිරලා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරයට එන්න බෑ. රංජිත් බද්දුබ බණ්ඩාර මන්ත්‍රීතුමත් කිව්වා ලෝකයේ අනිත් රටවල් ක්‍රිකට් පාලක මණ්ඩලයට පත් වෙන්න තියෙන ඡන්ද ප්‍රමාණය කොච්චරද කියලා. අපේ රටේ මිලියන 22ක් ඉන්න රටේ ක්‍රිකට් පාලක මණ්ඩලයට එන්න ඡන්ද 142ක් තියෙනවා. අපි ඉන්දියාව ගත්තොත් අල්ලපු රටේ අපි වගේ 10-15 ගුණයක් ලොකු අපේ රටේ 42යි ඡන්ද තියෙනවා. ඒ නිසා ක්‍රිකට් පාලක මණ්ඩලය හදලා තියෙන ව්‍යවස්ථාව සල්ලි තියෙන ඕනෙම කෙනෙකුට ඇවිල්ලා ක්‍රීඩාව හදනවට වැඩිය තමන් හැදෙන්න පුළුවන් ව්‍යවස්ථාවක් තමයි මේකේ හැදිලා තියෙන්නේ. අපි ගත්තොතින් ක්‍රීඩා වට ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුල් පුටුවට එන්න නම් මේ ක්‍රීඩා සංගම් නඩත්තු කරන්න ඕනේ. මේ ක්‍රීඩා සංගම් වලට සන්තෝෂෙන් දෙන්න ඕනේ. මේ ක්‍රීඩා සංගම් ටික බලා ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුල් පුටුවට එන්න බෑ. ඒ නිසා පළමුවෙන්ම මේ ව්‍යවස්ථාව වෙනස් කරලා ඒක තමයි ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙලා තියෙන්නේ. විශ්‍රාමලත් විනිසුරුවෙක්පත් කරලා තියෙන්නේ මේ ක්‍රීඩා ව්‍යවස්ථාව වෙනස් කරලා මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මේ පත්වෙන ක්‍රමවේදය දක්ෂයන්ට ක්‍රීඩාවට ආදරය කරන ඩිලාන් පෙරේරා ඇමතුමාට මතක ඇති මම ක්‍රීඩා මාත්‍යවරයා හැටියට ඉඳද්දි මගේ අත්දැකීම තමයි ගොඩක් අය ක්‍රීඩාවේ ලොකු පුටු වලට එන්නේ ක්‍රීඩාවට ආදරයට නෙවෙයි තමන්ගේ ආර්ථිකය හදාගන්න නැත්නම් වෙනත් අරමුණක් ඇතුවයි ඒ නිසා ක්‍රීඩාවට දක්ෂ පුද්ගලයන් ක්‍රීඩා සංවලන්ට එන්න අපි වැඩපිළිවෙල හදන්න ඕනේ ඒ නිසා මුලසනේ සභාපතිතුමනි අපි මුලින්ම පළමුවෙනිම මේ යෝජනාව සම්මත කරන ගමන් මේ කඩිනමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ පවතින ව්‍යවස්ථාව වෙනස් කරලා කඩිනමින් නව ව්‍යවස්ථාවක් ගෙනෙලා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕනේ දෙවනියට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රීඩකයෝ මම ක්‍රීඩා මාත්‍යවරයා හැටියට ඉන්නකොට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආදායමෙන් 70%ක් ගෙව ක්‍රීඩකයන් ආදායමෙන් 70%ක් අපි ගෙව්වේ ක්‍රීඩකයන් අපි මේක වෙනස් කරා අපි වෙනස් කළා අපි තීරණය කරා ක්‍රීඩකයන්ට ගෙවන්නේ 40%යි ආදායමෙන් 40%ක් ඒ තමයි ක්‍රිකට් පාලක මණ්ඩලයයි අපි ඔක්කොම එකට එකහුව වෙලා අමාත්‍යංශයත් එක්ක ඒකාබද්ධ වෙලා සාකච්ඡාවකදී අපි ගත්ත තීරණය තමයි ක්‍රීඩකයන්ට ගෙවන මුදල අපි 40%ට අඩු කරා අපි පර්ෆෝමන් බේසික් තමයි අපි ගෙව්වේ ජයග්‍රහණ පදනම් කරගෙන තමයි අපි ක්‍රීඩකයන්ට ගෙව්වේ මම 70 ඉඳලා 40ට අඩු කරනකොට අපේ ජාතික සංචිතයේ ක්‍රීඩකයෝ මං ගාවට අවිල්ලා කිව්වා ඔබතුමා අමාත්‍ය දෝෂයේ දුරේ ඉන්නකන් අපි ක්‍රීඩා කරන්න නැහැ කියලා කිව්වා මං කව ගහන්න එපා අපි මේ තීරණය වෙනස් කරන්නේ නැහැ කියලා කිව්වා අපි එදා T20 World Cup එක දිනන්න මූලික හේතුව තමයි ක්‍රිකට් පාලක මණ්ඩලයේ තීන්දුවක් ගත්තා අපි ක්‍රීඩකයන්ට ගෙවන්නේ පර්ෆෝමන්ස් බේසික් එකකින් අපි කියලා. අපි ගෙවන්නේ ඒකේ දක්ෂතා පදනම් මත කියලා. 2013 මට මතකයි එක ක්‍රීඩකයෙකුට වසරකට අපි ගෙවලා තිබ්බා මිලියන 400ක්. එක ක්‍රීඩකයෙකුට ගෙවනවා මිලියන 400ක්. එක ක්‍රීඩකයෙකුට ගෙවුවා මිලියන 390ක්. අපි මේ ක්‍රමවේදය වෙනස් කරා. ඒ නිසා ක්‍රිකට් පාලක මණ්ඩලය මේ අද වෙලා තියෙන්නේ පැරදුනත් එකම ගාණ ගෙවනවා, දින්නත් එකම ගාණ ගෙවනවා. ඒ නිසාට ක්‍රීඩකයන්ට දින්නත් එකයි පරදුනත් එකයි මේකේ කිසි වගකීමක් ඒගොල්ලන්ට නැහැ. ඒ නිසා ක්‍රිකට් පාලක මණ්ඩලය ඇතුලේ මගේ ළඟ තියෙනවා එදා ඒ වසරක හතරක ක්‍රිකට් පාලක මණ්ඩලය ඔවුන් හදලා දුන්න වැඩසටහන. ඒකේ පැහැදිලිව තියෙනවා ඒ සඳහා ක්‍රීඩකයන්ගේ දක්ෂතා කුසලතා මත තමයි ඔවුන්ගේ ගෙවීම් කරන්න කියලා. ඒතර ක්‍රීඩකයෝ දන්නවා අපි මේ තරගෙ දින්නොත් තමයි අපිට ගෙවන්නේ. මේ තරගෙ දින්නොත් තමයි අපිට ලැබෙන්නේ. එහෙම නැතුව දින්නත් පෙරඳුලත් මුදල් ගෙවන ක්‍රමවේදයක් අද තුල තියෙන නිසා ක්‍රිකට් ක්‍රීඩකෝ මේ සම්බන්ධයෙන් උනන්දු වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම පර්ෆෝමන්ස් බේසික් මේක දක්ෂතා කුසලතා මත මේක ගෙවීමේ ක්‍රමවේදයක් මේක හැදෙන්න ඕනේ මුලසනේ සභාපතිතුමනි. ඊළඟට ක්‍රිකට් ක්‍රීඩාවේ විනය පිළිබඳ අද දැඩි දෝෂාරෝපණයට ලක් වෙලා තියෙනවා විනය පිළිබඳ. අද පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල තිබ්බා හෙට තරගාවලිය තියෙන කොටත් රෑ දෙකට තුනටත් අපේ ක්‍රීඩකයෝ එළිය කියලා. රෑ දෙකට තුනට ක්‍රීඩකයෝ එළියේ උදේ ක්‍රිකට් මැචස් ගහන්න යනවා අපේ ඇයට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. ඉතින් ඒ නිසා මට මතකයි අපිට මතකයි ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ දවස්වල වර්ල්ඩ් කප් එක ළඟ තියාගෙන ඉන්දියාවේ IPL ගහන්න ගිය අපේ ක්‍රීඩකයෝ දෙන්නේ. අපි වහාම වුණා ලංකාවට නැවත කැදෙව්වා. ඒ නිසා ක්‍රිකට් පාලක මණ්ඩලය තුල විනයක් තියාගත්තේ නැත්නම් අපි ජයග්‍රහණය කරන්න අපි එකක් නෙවෙයි පළවෙනියටම ක්‍රීඩාවට ආදරය කරන පුද්ගලයන් අලුත් ව්‍යවස්ථාවක් හදලා ක්‍රිකට් පාලක මණ්ඩලයට ගේන්න ඕනේ. දෙවනුව ක්‍රීඩකයන්ගේ දක්ෂතා පදනම් කරගෙන උන්ට මුදල් ගෙවන්න කටයුතු කරන්න ඕනේ. තුන්වෙනුව පාර්ලිමේන්තුවේ සමාවෙන්න තුන්වෙනුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ දැඩි විනය ක්‍රියාත්මක කළ යුතුයි කියන එක කියන්න ඕනේ මුලසනේ සභාපතිතුමනි. ඒ වගේම තේරීම් සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ තේරීම් කමිටු පිළිබඳ විශාල චෝදනා ඇල්ලුවීම් පවතිනවා. දක්ෂ ක්‍රීඩකයෝ තේරෙන්නේ නැහැ ඒවට දේශපාලන ඇඟිලි ගැහිම් කියනවා, ඒවට විවිධ පුද්ගලයන්ගේ සම්බන්ධතා කියනවා. ඒ නිසා මේ තේරින් කමිටුව පිළිබඳව ඉතාම ස්වාධීන තේරින් කමිටුවක් දාලා අපි දන්නවා මේ රටේ ඉතාම දක්ෂ ක්‍රීඩකයෝ අපි ගත්තොතින් රංජන් මඩුගල්ල, සිදත් වෙත්තමුණි, අසන්ත ඩිමෙල්, අර්ජුන රණතුංග, ඒ වගේ මේ රටේ ඉතාම දක්ෂ පිරිපුන් ක්‍රීඩකයෝ ගණනාවක් ඉන්නවා. ඒ නිසා මේ දක්ෂ ක්‍රීඩකයන්ගෙන් අපි වැඩ ගන්න ඕනේ. එනිසා මුලසනේ සභාපතිතුමනි මේ සඳහා පෞද්ගලික දැන් අපි තේරින් කමිටුව වලට ගන්නකොට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්න සමහර නිලධාරීන්ගේ ක්ලබ් එකේ ඉන්න අය තමයි ක්‍රිකට් ටීම් එකට ගන්න. දැන් ඒගොල්ලන්ගේ ක්ලබ් වලට ගහන අය තමයි ටීම් එකට ගේන්න හදන්නේ. ඒ නිසා පෞද්ගලික න්‍යාය පත්‍ර වලින් බැහැරව දක්ෂයන් පදනම් කරගෙන මේ ක්‍රීඩාව සඳහා තෝරගන්න ඕනේ මේ ක්‍රීඩකයා. ඊළඟට අපි දැක්ක මේ පරාජයට වෙච්ච තවත් දෙයක්. අපි දැක්ක එදා සිදත් වෙත්ත මුනිලා මඩුගල්ලලා ගහනකොට දෙවනි පෙලක් හදලා තිබුණා. ඊළඟට මඩුගල්ලලා ගහලා අර්ජුනලා ගහනකොට දෙවනි පෙලක් හදලා තිබුණා. හැබැයි අවසාන වෙන කාලේ වෙනකොට අපි දැක්ක අපේ මහේලලා සංගක්කාරලා ක්‍රීඩා කරගෙන ගියාට පස්සේ ක්‍රිකට් ක්‍රීඩාවේ අපි දෙවනි පෙලක් අපි දැක්කේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම ක්‍රිකට් පාලක මණ්ඩලය වගවලා ගන්න ඕනේ දෙවනි පෙලක් පිළිබඳව. අපි දක්ෂ ක්‍රීඩකයෝ සෙල්ලම් කරලා අපෙන් යනකොට ඒකට සමගාමීව දක්ෂ ක්‍රීඩකයන් ඇතුළට එන ක්‍රමවේදයක් අපි තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි මේ වෙනකොට අපිට දෙවනි පෙලක් නැති වෙච්ච එකත් අපට විශාල පාඩුවක් වුණා. ඉතින් ඒ නිසා මුලසනේ සභාපතිතුමනි අපි මේ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම පවතින ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාවට අනුව එක්ස්කෝ එකට පුළුවන් ඕනෙම විදිහට මුදල් වියදම් කරන්න. ඒ කියන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයට පුළුවන් ඕනෙ විදිහට මුදල් වියදම් කරන්න. ඒක සම්පූර්ණයෙන් වැරදි. ඒ නිසා මුදල් වියදම් කිරීමේ ක්‍රමවේදයක් මේ අපේ 2015 අපි එදා අපි හදපු එකේ තිබුණ ක්‍රිකට් පාලක මණ්ඩලය කොහොමද වියදම් කරන්නේ? අපි කවදාවත් පාසල් ක්‍රීඩාව හදන්න නැතුව අපිට ක්‍රීඩාව ජයග්‍රහණය කරන්න බෑ. දැන් පවතින ක්‍රමවේදය තුල ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රධාන ක්‍රිකට් සමාජ බලාගත්තේ නැත්නම් ඊළඟ පාර ඡන්දෙන් දිරන්න බෑ. ඒ නිසා ක්‍රිකට් පාලක මණ්ඩලය ගොඩක් කැමති තියෙන ඡන්ද දෙන ක්ලබ්ස් ටික සතුටු කරන්න. හැබැයි පාසල් ක්‍රීඩාවට වැය කරන මුදල අපි පාසලෙන් තමයි දක්ෂ ක්‍රීඩකයා ගේන්නේ. ඒ දවස්වල තිබුණා අධ්‍යාපන අමාත්‍යංශයත් ක්‍රීඩා අමාත්‍යංශයත් ඒකාබද්ධ ජාතික වැඩසටහනක් පාසල් ක්‍රීඩාවට විශාල මුදලක් වැය කරා. පාසල් ක්‍රීඩාව හැදුවා, පාසල් වලට දුන්නා. ඒ නිසා පාසල් ක්‍රීඩාව සඳහා වැඩි වියදමක් කරන්න ඕනේ. පාසල් ක්‍රීඩාව හැදුවොත් තමයි අපට ජාතික මට්ටමේ දක්ෂ ක්‍රීඩකයෝ ගේන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි, ඒ විතරක් නෙවෙයි, අපි දැක්කා 2012 ලෝක කුසලානයත් එක්ක වෙච්ච ප්‍රශ්නත් එක්ක රටේ විවිධ මතයන් ඇති වුණා මේ ලෝක කුසලානය පිළිබඳ. ඒ නිසා අපේ රටේ නීතියක් තිබ්බේ නැහැ, මැච් ෆික්සිං ඇක්ට් එකක් අපිට තිබුණේ නැහැ. අපට ක්‍රීඩාවලට වැරදි වැළැක්වීමේ පනතක් පාර්ලිමේන්තුවේ අපේ ක්‍රීඩා අමාත්‍යංශයට තිබ්බේ නැහැ. ඒ නිසා මේ මැච් ෆික්සිං පිළිබඳව අපේ රටේ මහත් ආන්දෝලනයට ලක්වෙච්ච කාරණයක් මේ තරග පාවා දීම කුලස්සරේ සභාපතිතුමනි. දැන් මේ වෙනකොට අපි දැක්කා අපේ ක්‍රීඩකෙක් තරග පාවා දීම සම්බන්ධයෙන් බන්ධනාගාරගත වුණා. මට මතකයි මම ක්‍රීඩා අමාත්‍යවරයා හිටින කාලේ මේ ක්ලබ් මැචස් වලටත් යනවා මැච් ෆික්සිං. මේ ක්ලබ් මැචස් වලටත් මැච් ෆික්සිං යනවා. ඒ නිසාද තරග පාවා දීම අපි දැක්කා ඉතාම නරක පැත්තකට අපේ රටේ ගියා. ඒ නිසා අපිට එදා පුළුවන් වුණා දෙදා අපි අංක 24 දෙන ක්‍රීඩා පනත වැඩි සම්බන්ධ වැලැක්වීම පනතක් ගේන්න. මේ පනත හරියට ක්‍රියාත්මක කරොත් ගරු ප්‍රශාන්ත් ප්‍රනාන්දු එමෙතුමාට මම කියනවා ඔබතුමාට අලුතෙන් නීතිය අවශ්‍ය නැහැ. ඔබතුමාට අවශ්‍ය නීතිය අපි පාර්ලිමේන්තුවේ සම්මත කරලා දීලා තියෙනවා. ඒ නිසා මේ නීතිය තුළ දෙන්න පුළුවන් උපරිම දඬුවම් ලබා දීම සඳහා ඔබතුමාට කටයුතු කරන්න පුළුවන් මේ පනත භාවිතා කරන්න කියන එක අපි ක්‍රීඩා එමෙතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපි දැක්ක අපේ ක්‍රීඩකයෝ තහනම් උත්තේජක භාවිතා කරනවා. අපේ තීරක ගණනාවක් ක්‍රීඩා කරගන්න බැරුණා මේ තහනම් උත්තේජක භාවිතය නිසා. මේ සඳහා අපට නීතියක් තිබ්බේ නැහැ. ඒ නිසා අපි 2013 අංක 33 දරන උත්තේජක ද්‍රව්‍ය ගැනීමට රේ සම්මුති පනත අපි මේ පාර්ලිමේන්තුවේ සම්මත කරා එදා. ඒ නිසා අපි ක්‍රීඩකයන්ට අපි අපේ ඇන්ටි ඩෝපින් යුනිට් එකක් අපේ රටේ තිබ්බේ නැහැ. අපි ඇන්ටි ඩෝපින් යුටිත් එකක් අපි මේ රටේ ස්ථාපිත කරා. තහනම් උත්තේජක ඒකකයක්, ඒ වගේම තහනම් උත්තේජක පනතක්, ඒ වගේම තරංග වැළැක්වීමේ පනතක්, මේ සියලු නීතිමය ක්‍රියාධර්ම අපිට පහු පහුගේ කාලේ කරන්න පුළුවන් වුණා. ඒ නිසා අපි විශ්වාස කරනවා අපි හරියට අපි ආණ්ඩුවක් හැටියට පාර්ලිමේන්තුව හැටියට අපි සියලු දෙනාම එකට එක්කහු වෙලා මේ සඳහා අද අපි විවාදය කරලා අපි මේක ඉවරයක් කරන්නේ නැතුව කඩිනමින් මේ ව්‍යවස්ථාව සංශෝධනය කරලා මම දැක්ක ජනාධිපතිතුමා විශ්වාමලත් විනිසුරුවරයෙක් පත් කරලා තිබුණා මේ සඳහා. එනිසා මේ කඩිනමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාව සම්මත කරලා, ඒ වගේම අපි අර කියපු පහත් සඳහන් කාරණා, මේ ක්‍රීඩකයන් සනසන්න මුදල් ගෙවන ක්‍රමවේදය අයින් කරලා ක්‍රීඩකයන්ගේ දක්ෂතා කුසලතා මත ගෙවන ක්‍රමවේදයක්, ඒ වගේම පාසල් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙලක්, ඒ වගේම ක්‍රීඩාවට විනය ඉතාම තදින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක්, ඒ වගේම තේරීම් සම්බන්ධයෙන් ඉතාම ස්වාධීන කණ්ඩායමක් එක්ක කරන වැඩපිළිවෙලක්, මේ පහත සඳහන් කාරණා කෙරෙහි අපි කාගේත් අවධානය යොමු වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි අර සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙල්ලා කරා වගේ නැතුව අපි මේ ඔළුව එකක් කොමට කොට්ටේ මාරු කරනවා වගේ නෙවෙයි නැවතත් ක්‍රිකට් වලට මෙවැනි දෙයක් සිදු නොවෙන්න ඊළඟට පත් වෙන ක්‍රිකට් පාලක මණ්ඩලයටත් මේ වගේම වැරදි නොකරන ඒ නිසා මේ ව්‍යවස්ථාව කඩිනමින් සංශෝධනය කළ යුතුයි කියන එකයි අපේ ස්ථාවරයේ මුලසනේ සභාපතිතුමනි ඒ නිසා මම ඔබතුමාට කිව්වේ අපි රටක් හැටියට අපේ රටේ ඉතාම දක්ෂ ක්‍රීඩකයන් ඉන්නවා මට මතකයි අපි දැක්කා එදා අපි 1948 ඉඳලා ගත්තහම මම ඔබතුමාට කිව්වා අපි ලබලා තියෙන ජයග්‍රහණ මගේ ළඟ තියෙනවා අවුරුද්දෙන් අවුරුද්ද අපි ඔලිම්පික් ගේම්ස් වල දිනපුවා අපි ඒෂියන් ගේම්ස් වල දිනපු ජයග්‍රහණ අපිට ශාක් ගේම්ස් වල මේ සියලුම ජයග්‍රහණ අපි ලැබපු මෙඩල්ස් ඒ අවුරුද්ද මේ සියල්ල අපි ළඟ තියෙනවා ඒ නිසා අපි ජයග්‍රහණ රසක් ලැබපු රටක් අපේ අපි ගත්තොතින් අනෙකුත් ක්‍රීඩාවල ක්‍රිකට් ගත්තොතින් අපේ වර්ල්ඩ් කප් එක අනෙකුත් ක්‍රීඩා ගත්තොතින් අපේ ඔලිම්පික් ගේම්ස් මේ හැම ක්‍රීඩාවකම පදක්කම් ලැබලා ජයග්‍රහණ රසක් ලැබපු රටක් අපි ඒ නිසා මේ ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නෙවෙයි මම දන්නවා අපේ මිත්‍ර ඩිලාන් පෙරේර අමතුමා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මම එතුමා මගේ මිත්‍රයා හින්දා කියනවා නෙවෙයි ක්‍රීඩාවට අවංකවම ආදරය කරන එතුමා වොලිබෝල් සංගමේ සභාපතිවරයා හැටියට ඉඳලා මම ඉන්න කාලේ එතුමාගේ ක්‍රීඩාව වෙනුවෙන් කරපු කැපකිරීම මම දැක්කේ මේ ක්‍රීඩා සංගම් වල එතුමා වගේ බොහොම අතලොස්සක් විතරයි ක්‍රීඩාවට ආදරෙන් ක්‍රීඩාවට ආපු අය ඉඳී මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ බොක්සිං සංගමේ හිටපු ඩිලාන් සභාපතිතුමා අමතුමා අපේ ඩෑන් ගෝමස් මැතිතුමා තමන්ගේ අතින් මුදල් වියදම් කරලා ක්‍රීඩාව පවත්වාගෙන යන්න ගියා. ඒසේ එහෙම කට්ටිය හොඟක් අඩුයි. ඒ නිසා අපි මේ දවස්වල අපි ක්‍රීඩා රෙගුලාසි වෙනස් කරා. පහුගිය කාලේ ක්‍රීඩාවට ඕන කෙනෙක් තරග කරන්න පුළුවන් අවස්ථාවක් තිබුණා. ඒ නිසා අපි ක්‍රීඩා රෙගුලාසි ක්‍රීඩා පනත වෙනස් කරලා අපි ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට පමණක් මේ සංගම් වලට තරග කරන ක්‍රමවේද අපි ගෙනාවා. ඒ නිසා අපි පාර්ලිමේන්තුව හැටියට අපි විශ්වාස කරනවා අපි මේක විවේචනය කරලා විවාද කරලා අපි නවත්තන්නේ නැතුව ආයෙත් ක්‍රිකට් පාලක මණ්ඩලයක් ඇවිල්ලා මෙතෙන්දම යන්නේ නැතුව අපි දැන් 8 වෙනියට ඇවිල්ලා තියෙන ක්‍රිකට් 10 වෙනියට එන්නේ නැතුව මට මතකයි එදා අපි ක්‍රිකට් ගහනකොට අපි ලෝකේ රටවල් 8යි ක්‍රිකට් ගැහුවේ අද 12ක් ගහනවා අද ක්‍රිකට් ගහනවා රටවල් 12ක් ලෝකේ ඒ නිසා අපි මේ 8ට ඇවිල්ලා තියෙනක 12ට ගෙනියනවද එහෙම නැත්නම් 8ට ඇවිල්ලා ඉන්න අපි නැවත 1ට යනවද කියන එක අපි තීරණය කරන්න ඕනේ එහෙමනම් අපි 8ට ඇවිල්ලා තියෙනක 12ට නොගින් 1ට ගේන්න නම් අපි පාර්ලිමේන්තුවේ සියලු දෙනාම එකට එක්කහුවෙලා මේ ක්‍රමවේදය වෙනස් කරලා මේ ක්‍රිකට් පාලක මණ්ඩලයට අවශ්‍ය විදියට මුදල් පරිහරණය කරන්න බැරි වෙන දක්ෂ ක්‍රීඩකයන් ඉදිරියට එන ඉතා හොඳ ක්‍රමවේදයක් අපි හැදුවේ නැත්නම් අපිට මේක කරන්න හම්බ වෙන්නේ නැහැ අපිට අද විවාද කරන්න පුළුවන් මුලස්සනේ සභාපතිතුමනි අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ගණනාවක් අපි ගියා පසුගියදා අපි සෙක්ටෝරල් කමිටි චාමන්ස්ලා හැටියට අපට අවස්ථාව ලැබුණ ඇමරිකාවේ සංචාරයකට යන්න මගේ මිත්‍ර ඩිලාන් පෙරේර ඇමතුමත් අපිත් එක්ක සම්බන්ධ වුණා. අපි අධ්‍යයනයක් කරා ඇමරිකාවේ පාර්ලිමේන්තුවේ සෙනෙට් එක පිළිබඳ අපි දීර්ඝ අධ්‍යයනයක් කරා. අපි දැක්කා ඒ රටේ විගණන කාර්යාලයේ පර්ෆෝමන්ස් අපි බැලුවා. ඒ රටේ විගණන කාර්යාලයේ අපිට අවිලා ප්‍රසන්ටේෂන් එකක් කරා. ඒගොල්ලෝ රටේ විගණනයේ පිළිබඳ ඒගොල්ලෝ කරන ක්‍රමවේදයේ පිළිබඳ. ඒගොල්ලෝ දැක්කා ඒ රටේ විගණන කාර්යාලයේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විගණන වාර්තා වලින් 77%ක් ඒ රජෙක් නේද මං හිතන්නේ මං වැරදි නම් නිවැරදි කරලා ඩිලාන් පෙරේර ඇමතුමා 77%ක් පාර්ලිමේන්තුව විසින් අවශ්‍ය කටයුතු කරලා තිබ්බා කනගාටුවෙන් වුණත් කියන්නේ අපි පාර්ලිමේන්තුව මොනවද කරලා තියෙන්නේ අපි පාර්ලිමේන්තුවේ කෝප් එකට ගේනවා අපි ගිණුම්කාරක සභාවට ගේනවා ඒ වැරදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා එතනින් එහාට මොනවද අපි කරන්නේ අපි දැක්ක එක අවුරුද්දට US බිලියන 55ක් ඉතුරු කරලා තිබ්බා ඉතින් ඒ නිසා අපිට මේ විගණනය මතම පමණක් නෙවෙයි එයින් එහාට ගිහිල්ලා මේ පිළිබඳ දැඩි අවධානය යොමු කරලා ඒ වැරදි කරන අයට දඬුවම් දෙන ගමන් මේ ක්‍රීඩාවේ ජයග්‍රහණ වෙනුවෙන් මම අර මුලදි කිව්වා වගේ අපි රටක් හැටියට අද අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපේ ක්‍රීඩා ප්‍රේක්ෂකයන් දැඩි කලකිරීමෙන් කනස්සල්ලෙන් මේ පසුගිය දවස් ටිකේ අපි ලැබපු පරාජයනොත් එක්ක ඉතා කලකිරීමකින් ඉතා කනස්සල්ලකින් ඉන්නේ ඉතින් ඒ නිසා මේ මෙතෙන්ද එන්න මේ පහුගිය කාලේ පුරා වෙච්ච වැරදි ගණනාවක් තියෙනවා ඒ නිසා අඩු ගානේ නැවතත් මේ පාර්ලිමේන්තුවේ මෙවැනි විවාදයක් නොකර නැවතත් අර මම ඔබතුමාලා කිව්වා වගේ අපි වර්ල්ඩ් කප් 8ට ඇවිල්ලා තියෙනක අපි 12ට එන්නේ නැතුව නැවතත් ලෝකේ ජයග්‍රාහක වෙටිද ශ්‍රී ලංකාව ක්‍රිකට් කණ්ඩායම ගෙනීම සඳහා අපි ඔක්කොම එකට එක්කහුවෙලා නව ව්‍යවස්ථාවක් තුලින් නව තීතියක් තුලින් මේක හරියට ක්‍රියාත්මක කරමු කියන යෝජනාව කරමින් මමනේ අඩ වෙනවා බොහොම ස්තුතියි
සතේ ආව ගරු අමිතවා
ගරු සභාපතිතුමනි, අපේ ගරු මන්ත්‍රීතුමන්ලාගේ දැන ගැනීම පිණිසයි මේ කාරණය මම මතක් කරන්න තීරණය කරේ. දැන් කතා කරපු ගරු මන්ත්‍රීතුමන්ලා බොහෝ දෙනෙක්ම අදහස විදියට ප්‍රකාශ කරා. ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේටි චිත්‍රසිරි මැතිතුමාගේ වාර්තාව අනුව නව ව්‍යවස්ථාව සම්පාදනය වෙන්න ඕන කියලා. ඒ සම්බන්ධව ගරු සභාපතිතුමනි, අභ්‍යාචනාධිකරණයේ එකම අධිකරණයකින් දීපු තහනම් නියෝග තුනක් තියෙනවා. ඒ පළවෙනි තහනම් නියෝගය තමයි වර්ල්ඩ් කප් T20 තරගාවලියේදී සිදුවෙච්ච දූෂණ වංචා පිළිබඳව මහාධිකරණ හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මැතිණිය විසින් දීපු නිර්දේශ අනුව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම අධිකරණයෙන් තහනම් කරලා තියෙනවා. වංචා දූෂණ කිරීම සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීම තහනම් කරලා තියෙනවා අතුරු තහනම් නියෝගයකින්. එතකොට ගරු චිත්‍රසිරි මැතිතුමාගේ වාර්තාව අනුව අලුත් ව්‍යවස්ථාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හදන්න මැතිතුමා ගත්ත තීන්දුව ඒ අධිකරණයේ විසින්ම ඒකත් තහනම් කරලා තියෙනවා. මේ දැන් මාස දෙකකට විතර කලින් ඒ නියෝගය තාමත් වළංගුයි. එතකොට ඒ අධිකරණයෙන්ම තුන්වෙනි තහනම් නියෝගය තමයි දීලා තියෙන්නේ. ඇමතිතුමා ගත්ත තීරණය කමිටුව අත්හිටුවන්නත් අතුරු කමිටුවක් පත් කරන්නත්. ඒක නිසා අපි මෙතන යෝජනා කරාට කේටි චිත්‍රසිරි මැතිතුමාගේ වාර්තාව අනුව අලුත් ව්‍යවස්ථාවක් හදන්න ඕන කියලා ඊට කලින්
කරොඩි ලම්බර මැතිතුමා.
මම හිතන්නේ ඇමතිතුමා ඔතන ප්‍රශ්නේ මතුවෙන්නේ ඔබතුමාම දන්නවා අපේ රටේ අධිකරණ බොහෝමයක් they are very technical. They are not practical. සමහර අධිකරණ තියෙනවා මේ කන්ස්ටිටියුෂන් එක හෝ ව්‍යවස්ථාව හෝ අර්ථ නිරූපණය කිරීමේදී ලෝකයේ ඒ වචනවලටම සීමා නොවි සමාජ තත්ත්වයනු සැලකිල්ට අරගෙන ජුඩිෂල් ඇක්ටිවිසම් කියලා අරගෙන තමයි කරන්නේ. අපේ අපේ රටේ එවැනි මිනිස්සුකරු හිටිය දැන් අපේ සරච්චිල මැතිතුමා වගේ අය ටිකක් ලිමිට් එක පැන්නට ඒ ජුඩිෂල් ඇක්ටිවිසම් එක කරා. එහෙනම් මම හිතන්නේ ගරු ඇමතිතුමනි ඔබතුමාට මම යෝජනා කරන්නේ ක්‍රිකට් වලට පමණක් මේ වෙනස කරන්නේ නැතුව අපේ ස්පෝර්ට්ස් ලෝ එකම ක්‍රිකට් ස්පෝර්ට්ස් ලෝ එකම ඒ ක්‍රිකට් වල කරන ව්‍යවස්ථාවට එන විදිහට වෙනස් කරොත් අපි එතනදී ICC එක FIFA එක IOC එක එකට සාකච්ඡා කරන්න වෙයි. මම කියන්නේ එතකොට අධිකරණයට පුළුවන් වෙන්නේ නැහැ මේ විදිහට බොහොම ටෙක්නිකලි බලලා යම් යම් උතුරු නියෝග දෙන්න. මම හිතන්නේ අර ස්පෝර්ට්ස් ලෝ එක සම්පූර්ණ වෙනස් කිරීම ගැන සංතන්ත්‍රයේ තුල කටයුතු කරලා මම හිතන්නේ ඔබතුමා ඔබතුමාට මේක කරන්න පහසු වෙයි කියලා.
ගරු සභාපතිතුමනි, ඇත්ත වශයෙන්ම මේක ක්‍රීඩා මාත්‍යංශයෙන් තමයි කටයුතු කරන්නේ. ඔබතුමාට මතක ඇති හරියට මීට මාස 3කට කලින් මගේ මතකයන් අගෝස්තු 8 වෙනිදා මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සම්බන්ධව මේ පාර්ලිමේන්තුවේ එක් දිනයක් පුරාවටම විවාදයක් තිබුණා. ඒ දිනේදීත් මම කිව්වා ගරු මන්ත්‍රීතුමාලා මේ අදහස ඉදිරිපත් කරපුවාම අපිට ප්‍රතිපත්තිමය තීන්දුවක් අරන් දෙනවා නම් සති දෙකක් ඇතුළත මේ පනත කෙටුම්පත් කරලා හදලා දෙන්න අපි සූදානම් කියලා. ඒ අනුව තමයි වෙන්න ඕන ක්‍රීඩා අමාත්‍යාංශය ගරු කේටි චිත්‍රසිරි මැතිතුමාගේ වාර්තාව පදනම් කරගෙන ව්‍යවස්ථාවක් ක්‍රිකට් වලට හදන්න ගියේ. ඉතින් ඒ පිළිබඳව ගරු ඩිලන්තර මන්ත්‍රීතුමා කියපු කාරණය ගත්තොත් ක්‍රීඩාවට එක නීතියක් තමයි තියෙන්නේ. හැබැයි මේ ක්‍රිකට් ක්‍රීඩාව එක එක රටවල් වල තිබෙන ප්‍රචලිතතාවය සහ ප්‍රබලත්වය මත වෙනම නීති හදාගත්ත වෙනම ව්‍යවස්ථා යටතේ ක්‍රියාත්මක වෙන ක්‍රීඩාවක් බවට පත් වෙලා තියෙනවා. ඒක ප්‍රතිපත්තිමය තීන්දුවක් විදිහට ගන්න ඕන. මම පෙන්වලා දුන්නේ මේකේ තියෙන ප්‍රායෝගික ගැටලුව ඒ ආයතනයේ සිද්ධ වෙච්ච දූෂණ වලට විරුද්ධව කටයුතු කරන්න කියපුවම ඒකත් අධිකරණයෙන් තහනම් කරලා තියෙනවා. එතකොට මේ මුළු පාර්ලිමේන්තුවම යෝජනා කරලා අලුත් ව්‍යවස්ථාවක් යටතේ ක්‍රිකට් ක්‍රීඩාව ගේන්න ඕනේ කියලා කියපුවම ඒකත් ඒ වார்த்தාවත් අධිකරණයෙන් තහනම් කරලා තියෙනවා. ඊට පස්සේ මේ සතියේ ඇමතිවරයා ගත්ත ඒ නියෝගයත් තහනම් කරලා තියෙනවා. ඉතින් එතන තමයි ක්‍රිකට් හිර වෙලා තියෙන්නේ. අනිත් කාරණේ තමයි දැන් අපි පහුගිය දවස්වල ඔබතුමාලා අපි එකට එකතු වෙලා සම්මත කරපු දූෂණ විරෝධී පනත. ඒකේ ගරු සභාපතිතුමනි වෙනමම වරදක් හඳුන්වලා දීලා තියෙනවා ඕනෑම ක්‍රීඩාවක් සම්බන්ධව. වංචාවක් දූෂණයක් ඒ වගේම රටට අගතියක් වෙන ආකාරයේ එහෙම නැත්නම් වෙනම අක්‍රමිකතාවයක් සිද්ධ වෙනවා නම් එය සාපරාදී දඬුවම් ලබා දිය යුතු වරදක් බවට මේ පනතේ මේ වෙනකොට නීතිගත වෙලා තිබෙනවා. බොහොම ස්තුතියි.
සති එය ඔබ කබිද හසිම්
මේ ඩිලාන් පෙරා මන්තිතුමා මේ ඔබතුමාන්ලා මේ කතා කරපු එක සම්බන්ධවම නෙවෙයි හැබැයි මට මේ කට ගැහුණා කතා කරන්න ඔබතුමා ප්‍රායෝගික නඩුකාරතුමන්ලා ගැන කතා කරනකොට මහතාගේ නම කියවුණා මට මතක් වුණේ මම පැමිණිලිකරුවෙක් හැටියට මාව තාපුඩකින් හිරේ දානවා මම පැමිණිලිකරුවෙක් වෙලා ඒ වගේ අයව ආදර්ශයක් හැටියට ගන්නවා නම් ඒ දවස්වල පාර්ලිමේන්තුවේ ගෙම්බෝ වගේ පක්ෂමාරු කරනකොටත් ඒවා මේ සාධාරණ කරපු අයව අපි ආදර්ශයක් හැටියට ගන්නවා නම් මේ නීති පද්ධතියේ දෙයියන්ගෙම පිහිටයි
ස්තුති ඔබතුමා ඊළඟ කතාව ඔබතුමාගේ ගරුන් නලින් බණ්ඩාර ජයමහා ඔබට විනාඩි 12ක් කාලයක් තිබෙනවා
බොහොම ස්තුතියි ඔබතුමාට විශේෂයෙන්ම මම එතනින්ම පටන් ගන්නම් අධිකරණ ඇමතුමත් ඉන්න වෙලාවේ අතරම අධිකරණ ඇමතුමා දැන් මේ ඊයේ මේ දවස් දෙක ඇතුළත අපි තාම වැදගත් තැනකට ආවා මොකද අධිකරණය කියන්නේ නීතියේ දෙවගෙන වැඩ සිටින ස්ථානය ඒ කියන්නේ ඒක දෙවුලක් හැබැයි අපි දැන් දකිනවා ගරු අධිකරණ ඇමතුමනි මේ දෙවොල ඇතුළත් පොඩි තියෙනවා කියලා පොඩි තියෙනවා කියලා මොකද මේ මේ එක පැත්තෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් කිසිදු ප්‍රශ්න කිරීමක් එහෙම නැත්නම් ඔවුන්ට අවස්ථාවක් ලබා නොදී ඒකපාර්ශ්විකව දුන්නු මේ තීන්දුව හරහා ඇතිලා තියෙන තත්ත්වය මේ එකක් විතරක් නෙමෙයි දැන් අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේ දිත්වවරවසිභාවය පිළිබඳව පසුගිය කාලේ මම නම කියන්න කැමති නැහැ මම ඒක තීන්දුවක් අරන් මාස ගාණක් ඒ නම නොකියන්න දිත්වවරවසිභාවය සම්බන්ධව මන්ත්‍රීවරයෙකුගේ මන්ත්‍රීවරියගේ නඩුවක් ගියා මේ නඩුව මෙහෙව්වෙත් මේ එතරේ මේ නඩුව මෙහෙදීමේදී කටයුතු කරපු ආකාරය පිළිබඳව මේකම තමයි තියෙන්නේ. මරික්කාර කියලා ගෞරවනීය විනිසුරුවරයා දුන්නු තීන්දුවත් පරස්පරයි. එතකොට මරික්කාර විනිසුරුවරයාගේ තීන්දුවෙන් පස්සේ තවත් විනිසුරුවරයෙක් ඇතුළත් කරගෙන ඒ මණ්ඩලයට අස්සන පමණක් යොදලා මේ එකපාර්ශ්වික තීන්දුවක් දුන්නා. මේ තීන්දුව දුන්න විතරක් නෙමෙයි තීන්දුව එක්ක බැඳුණු කාරණා ගණනාවක් තියෙනවා. මොකද මේ තීන්දුව දෙීමට පෙර මේක මහේස්ත්‍රාත් අධිකරණයේ මේ නඩුව ක්‍රියාත්මක වෙද්දී මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රසන්න අල්විස් කියන මහේස්ත්‍රාත් විනිසුරුතුමා මේ ලියලා තියෙනවා මේ ඉහත කියන මේ දිට්ඨපරවශභාවයේ තියෙන ආණ්ඩුක ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථා ප්‍රකාරව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා කර ලබන ඉල්ලීම මේ ඉල්ලීම කරන්නේ වෙන කවුරුත් නෙමෙයි ප්‍රසන්න අල්විස් ප්‍රධාන මහේස්ත්‍රාත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ 2023/6/26. එතකොට මේ ඉල්ලීම කරන්නේ මහේස්ත්‍රාත්වරේ අධිකරණයට අපහාස උනායි කියලා. හැබැයි මේ මහේස්ත්‍රාත්වරයා කරන ඉල්ලීමවත් විභාගයට අරගෙන නැහැ අද වෙනකන් ගරු අධිකරණ ඇමතුමනි. ඒකයි මම කිව්වේ මේ නීතියේ දෙවොල ඇතුලේ තියනවා කියලා. එතකොට තොට රින්ගන්නේ මේ වගේ ගේම් ගහන්න හොරකම් කරන්න තක්කඩියම් කරන්න ඒ වගේම ජඩකම් කරන්න සල්ලි වලට නීතිය නමන්න ගරු අධිකරණ ඇමතුමනේ ඒකයි මේ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා පැහැදිලිවම මේ අපි අහනවා අදාහනවා මේ ඇමතුමාගෙන් මේ 2023/6/26 ප්‍රසන්න අල්විස් මහේස්ත්‍රාත් ප්‍රධාන මහේස්ත්‍රාත්තුමා කරපු මේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව මේ මන්ත්‍රීවරියට ගත්තු ක්‍රියාමාර්ග මොනවද? ඒකත් අර ඇතුළත කාලද තියෙන්නේ කියලා මම මේ අවස්ථාවේ අහනවා. ඉතින් ගරු අධිකරණ ඇමතුමනි මත්තුමනි මම දන්නවා අපි දන්නවා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ඉවත් කරා. දෝෂ අභියෝගයෙන් මට මතක විදියට. ඒව ඉවත් කරන්න බෑ මේ වගේ විනිසුරුවරු මම දන්න විදියට. හැබැයි මොකක් හරි ක්‍රමයක් තියෙනවා නම් අපි දන්නවා අධිකරණ ශේෂ්ත්‍රයේ ගෞරවනීය විනිසුරුතුමාලා පහළ ඉඳන් ඉහළට මහේස්ත්‍රාත් උසාවියේ ඉඳන් උපරිම අධිකාරියේ උසාවිය දක්වා වූ මහේස්ත්‍රාත්වරු බොහොම කනස්සල්ලෙන් ඉන්නේ, කනගාටුවෙන් ඉන්නේ. අපිට තොරතුරු ලැබෙන අපිත් ඒක කතා කරනවා කියලා නෙමෙයි මේ කියන්නේ. මොකද මේ වගේ එක අර රුසාන් රණසිංහ මහත්තයා කිව්වා වගේ එක ගොම බිඳුවකින් මේ කිරිකලය විනාශ වෙනවා. මේ දෙවොල ඇතුලේ තියෙන මේ දෙවොල අපවිත්‍ර වෙනවා. ඒ නිසා තමයි අපි දීර්ඝ වශයෙන්ම මේ ගැන කතා කරන්නේ. මොකද මේ විතරක් නෙමෙයි, මට ආරංචි මට ඊයේ කුරුණෑගල පුරවැසියෙක් කියලා තිබුණා. අර බුවනකබා ගොඩනැගිල්ල කැඩීම සම්බන්ධව හිටපු නගරාධිපති වරයාට විරුද්ධව අධිකරණේ තීන්දුවක් දීලා තිනවා. ඒ නඩුව ඉවත් කරන්න කියලා පැමිණිල්ලක් දාලා තිනවා. ඒ දාලා තියන්නේ මේකට තමයි යොමු කරන්නේ. ඒ කියන්නේ අද රටේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා මේ විනිසුරුතුමා ළඟට ගිහිල්ලා ඕන කුණු ගොඩක් කුණු කන්දලයක් සුද්ධ කරගන්න පුළුවන් කියලා. මේක ඇත්ත தත්ති. මේක ඔබතුමත් පිළිගන්නවා, අපි දන්න අධිකරණ ඇමතුමනි. ඒ නිසා අපිට කියලා දෙන්න නීති ශාස්ත්‍රයේ ප්‍රවීණ එක් සහ අධිකරණ ඇමතිවරයා විදිහට මේ කියන ඉවත් කරන්න ක්‍රමවේදයක් අපිට මේ පාර්ලිමේන්තුව ඇතුළේ කියලා දෙන්න. එතකොට අපිට මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්. මොකද එහෙම නැත්නම් මේ නීතියේ සිදුරු වලින් රිංගන්න ඕන අයට වෙන කොහෙටවත් යන්න ඕනේ නැහැ. ඔය එහෙම නැත්නම් ඔය ගිහිල්ලා ඕන දෙයක් කරගන්න පුළුවන් ගරු අධිකරණ ඇමතුමනි. අද මං හිතන්නේ ඉතාමාත්ම තීරණාත්මක අවස්ථාව. දැන් අද වෙනකොට මං දන්නවා අපේ අන්තිම මැච් එකත් මේ නව ශ්‍රීලන්ත මැච් එකත් බොහොම අවාසනාවන්ත විදියට පරාජය ලැබෙමින් ඉන්නවා. මම හිතන්නේ අපේ ස්වර්ණමය යුගය 2012 13 14න් පස්සේ ඉවර වුණා. ඊට පස්සේ ක්‍රිකට් අභාවයට තමයි ගියේ. ක්‍රිකට් පරිපාලනය, ඒ වගේම ක්‍රිකට් ශේෂයේ කළමනාකරුවන්, පුහුණුකරුවන් මේ සියලු දෙනා මේකට වග කියන්න ඕන මේ පසුගිය වසර 7-8 ඇතුළත හිටපු අය. මේකේ ඒකාධිපති පාලනයක් බවට පත් වෙලා තිබුණා. මේක පෙරලන්න කාටවත් බැරුව ගියා. වර්ල්ඩ් කප් එක දිනපු අර්ජුනට මට මතක විදිහට එක ඡන්දය හම්බුනේ සභාපති පත් කරන මේ සභාපති ඡන්දයෙන්. අඩුම ගානේ අර්ජුන රණතුංග මහත්තයා අවුරුදු ගානක් ක්‍රිකට් ගාපු SSC එකේ මේ ඡන්දයවත් හම්බුනේ අර්ජුනට. අර්ජුන ඇමතිවරයා විදිහට හිටපු වරා අධිකාරිය ඡන්දයවත් අර්ජුනට හම්බුනේ නැහැ. ඒ මොනමුකුත් ඉදන් නෙමෙයි මේකේ ගොඩනැගිලා තියෙන මේ ඒකාධිකාරී තත්ත්වයත් එක්ක. දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ දැන් මෙතන ක්‍රීඩා ඇමතිවරයා විපක්ෂ නෙමෙයි, ක්‍රීඩා ඇමතිවරයා ආණ්ඩුවේ. එතන ක්‍රීඩා ඇමතිවරයාට එහා ගිය අධිකාරීමේ බලයක් අද ක්‍රිකට් පාලක මණ්ඩලයට තියෙනවා කියන එක දැන් මේ විපක්ෂයේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතා කරන විදිහට පේනවා. එතන කවුද මේක මෙහෙවන්නේ? කවුද මේක මෙහෙවන්නේ? දැන් අපි දැක්කා රොෂාන් රණසිංහ මහත්මයා ක්‍රීඩා ඇමතිවරයා විදිහට හිටියට මේ ක්‍රීඩා නීතිය සකස් කරන්න වෙනත් කමිටුවක් පත් කරලා ඒ කමිටුවට එක දවසයි තමා අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කරලා එක දවසයි තමයි කැඳවලා තියෙන රොෂාන් රණසිංහ මහත්මයා. හැබැයි ඊට පස්සේ එතුමාව කැඳවලා නැහැ. සාගර රත්නායක මහත්තයාගේ ප්‍රධානත්වයෙන් කියලා තමයි තියෙන්නේ. අපි ඒක නම් ඉතින් එච්චර කලබල වෙන්න ඕන කාරණයක් නැහැ. මේ ආණ්ඩුවේ රන්ලි කුසි මහත්තයාට පස්සේ ඔය හැම කමිටුවකම ප්‍රධානත්වය, හැම සාකච්ඡාවකම ප්‍රධානත්වය සාගර රත්නායක මහත්තයා තමයි දරන්නේ. ඉතින් අර ඉස්සර බැසිල් රාජපක්ෂ මහත්තයා තමයි හැම කමිටුවකම, හැම ටේබල් එකකම, හැම සාකච්ඡාවකම ප්‍රධානත්වය ගත්තේ නියමයෙන් අනියමයෙන් බැසිල් රාජපක්ෂ මහත්තයා මුදල් ඇමති වෙන්න කලින් ඉඳන්ම. අද ඒ කාර්යභාරය සාගල රත්නායක මහත්තයා ඒ ආකාරයෙන්ම හොඳින්ම කරනවා. ඒක නම් අපිට බොහොම සතුටුයි. ඒක කිසි අපිට කුහකකමක් කිසියාවක් නැහැ අපේ හිටපු පාර්ලිමේන්තු සගේ. ඉතින් ඒ නිසා ඒකට අපි කලබල වෙලා වැඩක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ කමිටුව විසින් යෝජනා කරලා තියෙන මේ කෙටුම් පත අනුව නීති සකස් කරුවොත් දැන් හිටගෙන හොරකම් කරන අය අධිකරණ ඇමතිතුමනි ඊළඟට බල්ටිගගා පෙරලි තමයි හොරකම් කරන්නේ. ඒ කියන්නේ හොරකම් කරන්න තව මේ ඉඩකඩ විවර කරපු කෙටුම් පතක් තමයි මේ එන්න හදන්නේ. ඒ නිසා අපිට පේනවා මෙතන බරපතල තත්ත්වයක්. බරපතල තත්ත්වයක්. මේ ආණ්ඩුවේ මේක විතරක් නෙමෙයි මෙහෙම යන්නේ. තව ගොඩක් දේවල් මෙහෙම තමයි යන්නේ. සමහර ඇමතිවරුන්ට කතා කරගන්න බැරුව ඇති. අදහස් ප්‍රකාශ කරන්න බැරුව ඇති සමහර ඇමතිවරුන්ටත් මේ දේ වෙලා තියෙනවා. නමුත් එක්කෝ ලැජ්ජාවට එහෙම නැත්නම් තමන්ට තියෙන ඒ කසේරුකාවේ තියෙන ප්‍රමාණාත්මක ශක්තියක් නොමැතිවීම හරහා මේක එළියට එන්නේ නැහැ. ඉතින් ඒ නිසා බරපතල රාජ්‍ය තුල බරපතල අර්බුදයක් නිර්මාණය කරන තැනට මේ ප්‍රශ්නේ ගිහිලා තියෙනවා. දැන් මෙතනදී විනාශ වෙන්නේ රටේ අභිමානය. දැන් මම නම් මේ 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 ක්‍රිකට් ටීම් එකට බනින්නේ නැහැ. බැනලා වැඩක් නැහැ. මොකද මේ ටීම් එක ලෝක කුසලානය සඳහා තේරෙන්නත් ලොකු තරගයක් යෙදෙන්න උනා. ලෝක කුසලානය සඳහා තේරුණු කණ්ඩායම් මුලින් 8ක් තිබුණා. ඒ තේරෙන්න
තරගාවලියක්
ක්‍රීඩා කණ්ඩායම් වලින් දෙකක් තේරුණා නෙදර්ලන්තයි ලංකාවයි. ඒ කියන්නේ ලංකාව 9 වෙනියට තමයි මේ ලෝක කුසලාන තරගේ හිටියේ 10 වෙනියට හිටියේ නෙදර්ලන්තය. එතකොට මේ 9යි 10 අතර තමයි අන්තිම රිසල්ට් එකක් තියෙන්නේ. මේක කාලාන්තරයක් තිස්සේ උණු සිදුවීම් වල බලපෑමක් විදියට තමයි මම දකින්නේ. ඉතින් ඒ නිසා මේ පාර්ලිමේන්තුවට ලොකු වගකීමක් තියෙනවා. මොකද මෙතන තමයි මූල්‍ය බලය තියෙන්නේ. මෙතන තමයි නීති හදන්නේ. ඉතින් ඒ නිසා ගරු අධිකරණ ඇමතුමනි, ඔබතුමත් මම දන්නවා මේ වෙලාවේ නිවැරදි තැන නිවැරදි විදියට හිටගෙන ඉන්නවා. අපිට කියලා දෙන්න මේ මේ දූෂණ වළක්වන්න තියෙන ආයතන අකර්මණ්‍ය වෙද්දි. දැන් ප්‍රශාන්ත රණසිංහ මහත්තයා කියපු ආකාරයෙන් තේරුවා මේකට මැදිහත් වෙලා නැහැ. මේකට මැදිහත් වෙලා නැහැ. මල කරලා තියෙනවා. ඇයි මල කරලා තියෙන්නේ? එතකොට මග අරිනවනම් ඒ විදිහට මේවට මැදිහත් වෙන්නේ නැත්තම් අපි කාටද මේ අවනඩුව කියන්නේ? මේ පාර්ලිමේන්තුවේ බලය ඒ හරහා හැල් වෙනව නේද? ඒ නිසා ගරු මූලාශ්‍රයේ මන්තුමනේ, අපි සියලු දෙනාම අද හොඳ දැනකට අවිල්ල තියෙනවා. ඒ තමයි මේ රටේ සිදුරු වහන්න අපි එකතු වෙන්න ඕන කියන කාරණේ. ප්‍රසාද නරසිංහ මහත්මයාගේ මේ හෙළිදරව් කිරීමත් එක්ක එතුමාගේ නිවැරදි ඒ වැඩපිළිවෙලත් එක්ක අපි එකට ශක්තිය දෙනවා. ඉතින් ඒ වගේම මේ වගේ එලිපිටම මහදවල් මේ විදිහට නීති අවභාවිතා කරන්නේ නම් ඒවට විරුද්ධව නීති අනපනත් ගේන්නත් අපිට පුළුවන් වෙන්න ඕන. ඒ නිසා මම මේ අවස්ථාවේ මේ අවසන් කරනවා. මේ ප්‍රසන්න අල්විස් ප්‍රධාන මහේස්ත්‍රාත් කොළඹ මහාධිකරණයේ කොළඹ අධිකරණයේ මිනිසුරුතුමා කරපු මේ ඉල්ලීම උසාවියට අපහාස කිරීම සම්බන්ධව ඉල්ලීම සභාගත කරන අතර ගරු අධිකරණ ඇමතුමනි ඔබතුමාගෙන් ඉල්ලනවා, විශේෂයෙන් අධිකරණ ඇමතුමනි, ගරු අධිකරණ ඇමතුමනි ඔබතුමාගෙන් විශේෂයෙන් ඉල්ලනවා, ඔබතුමාට තියෙන බලතල අනුව මේ මහේස්ත්‍රාත්වරයේ කරපු ඉල්ලීමක් නොසලකා හැරලා මේක කුණු කූඩේට දාලා තියෙන්නේ වන්ද මේ සම්බන්ධව කඩිනම් පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය කටයුතු කරන්න කියන එකත් ඔබතුමාගෙන් ඉල්ලනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Uday Kumar, you have 7 minutes.
Thank you. சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்று உலகளவிலே விளையாட்டு குறித்து அதிகமாக பேசப்படுகிறது. ஒருபுறம் கிரிக்கெட் உலகக்கிண போட்டி நடைபெற்றுக் கொண்டிருக்கிறது, மறுபுறம் இலங்கை அணி தொடர் தோல்விகளை சந்தித்துக் கொண்டிருக்கிறது. இலங்கையிலே கிரிக்கெட் என்ற போர்வையிலே பாரிய ஊழல் நிதி மோசடி நடைபெற்றுக் கொண்டிருக்கிறது. இந்த வகையிலே கௌரவ விளையாட்டுத்துறை அமைச்சர் அவர்கள் தைரியமாக செயல்பட்டு இலங்கை கிரிக்கெட் சபையை கலைத்து இடைக்கால நிர்வாக சபையை நியமித்தார். இதற்கு ஜனாதிபதி அவர்கள் கடும் எதிர்ப்பை தெரிவித்து அதனை மேற்பார்வை செய்வதற்காகவோ அதை கண்காணிப்பதற்காகவோ அமைச்சரவை உபக்குழுவை ஒன்று நியமித்தார். இதுதான் உண்மையான ஒரு அரசியல் தலையீடு. ஆகவே கூட குடும்பம் குறிப்பாக நமது நாட்டுக்கு சர்வதேச அளவிலே புகழையும் பெருமையும் தேடி தந்த இரண்டு முக்கிய துறைகள் வந்து கிரிக்கெட் மற்றும் சிலான் டீ. ஆனால் இன்று இந்த இரண்டு துறைகளும் பாரிய அழிவை நோக்கி சென்று கொண்டிருக்கிறது. குறிப்பாக கிரிக்கெட் இலங்கை கிரிக்கெட் நிறுவனத்திலே பாரிய நிதி மோசடி மற்றும் ஊழல் இடம்பெறுவதாக கௌரவ விளையாட்டுத்துறை அமைச்சர் பகிரங்கமாக அறிவித்திருக்கிறார். அவை இதில் பணியாற்றும் நபர்களுக்கு மில்லியன் கணக்கில் சம்பளம் வழங்கப்படுவதாகவும் பல அபிவிருத்தி திட்டங்களுக்கு அனாவசிய செலவுகள் செய்யப்பட்டு வீண் விரயம் செய்யப்படுவதாகவும் பகிரங்கமாக கூறியிருக்கிறார். இதனால் இலங்கை கிரிக்கெட் சபையை கலைத்து இடைக்கால நிர்வாக சபையை அமைத்தார். ஆனால் இதற்கு இவரது வெளிப்படையான தைரியமான செயல்பாட்டுக்கு அரசாங்க தரப்பிலிருந்து கடுமையான எதிர்ப்பு வந்ததாகவும் அமைச்சர் வாயிலாகவும் ஊடகங்கள் வாயிலாகவும் நான் தெரிய வந்திருக்கிறது. இந்த நிலையிலே நீதிமன்றம் வழங்கிய இடைக்கால தீர்ப்புக்கு அமைய அந்த ஊழல் நிறைந்த கிரிக்கெட் சபை ஊழியர்கள் மீண்டும் அதிலே அந்த பதவியில் அமர்த்தப்பட்டிருக்கிறார்கள். அதாவது இந்த இடைக்கால தடை விதிக்கப்பட்டுள்ள 14 நாட்களில் எதுவுமே நடக்கலாம், குறிப்பாக வீண் விரயம் செய்யப்படலாம், ஊழல் நடவடிக்கைகளில் ஈடுபடலாம், அவர்கள் நாட்டை விட்டு வெளியேறலாம், அதே போல இந்த ஊழல்களை மறைப்பதற்கு நடவடிக்கை எடுக்கலாம் அல்லது தப்பிப்பதற்கான செயல்பாடுகளில் ஈடுபடலாம். ஆக இதற்கான கால அவகாசம் அவர்களுக்கு வழங்கப்பட்டதாக நான் நினைக்கிறேன். ஆகவே இது இந்த ஊழல்வாதிகளை பாதுகாக்கும் ஒரு செயல்பாடாக நாங்கள் பார்க்கிறோம். ஏனென்றால் இந்த கிரிக்கெட் இலங்கை கிரிக்கெட் சபையை பொறுத்தவரையிலே 2022 T20 வேர்ல்ட் கப்புக்கு செல்லும் போது அந்த கிரிக்கெட் நிர்வாக சபை உறுப்பினர்களது பயண செலவு மாத்திரம் சுமார் 67 மில்லியன் ரூபாவாகும். அதே போல இந்த ஆஸ்திரேலியாவுக்கு செல்வதற்காக சுமார் 32 அணியினருக்கு மேலதிகமாக உட்பட 52 பேருக்கு விசா விண்ணப்பித்ததாக கூறப்படுகிறது. ஆகவே இந்த அணியினரை தவிர்த்து அந்த 20 பேர் விசா விண்ணப்பித்த 20 பேர் இந்த கிரிக்கெட் சபையோடு எந்த விதமான தொடர்பு இல்லாதவர்கள் கூற வேண்டும். மேலும் இலங்கை கிரிக்கெட் அணை அதாவது இலங்கை கிரிக்கெட் கணனி வலையமைப்பிலே ஊடுருத்து சுமார் 5 மில்லியன் அமெரிக்க டாலரை பணத்தை கையாள முயற்சிப்பதாக இந்த குற்றச்சாட்டு உள்ளது. மேலும் அதேவேளை ஏறத்தாழ 1,85,000 அமெரிக்கன் டாலர் கையாளப்பட்ட முறைகேடு தொடர்பான விசாரணைகள் இன்னும் நிலுவையிலே உள்ளது. மேலும் தென்னாப்பிரிக்கா கிரிக்கெட் தொடருக்கான தொலைக்காட்சி உரிமம் வழங்குவது தொடர்பிலும் சுமார் 1,87,000 டாலர் மோசடி தொடர்பான குற்றச்சாட்டும் தற்போது ஒரு பக்கம் இருக்கிறது. இந்த வகையிலே இங்கிலாந்து தொடர்பினால அந்த ஒன்றின் போது கூட 5.5 மில்லியன் அமெரிக்க டாலர் மோசடி தொடர்பாலும் குற்றச்சாட்டு உள்ளது. இந்த வகையிலே இந்த பணம் வீண் விரயம் செய்யப்பட்டது மட்டுமல்லாமல் பாரிய ஊழல் மோசடி ஏற்பட்டிருக்கிறது. மேலும் தற்போது இதற்கு போதாது என்று இலங்கை கிரிக்கெட் சபையின் ஊழல் தொடர்பாக கோப் குழுவின் 24 குற்றச்சாட்டுகள் மேல் நிதி மோசடி சம்பந்தமாக இருக்கிறது. ஆகவே இது சம்பந்தமாக உடனடியாக விசாரணை செய்யப்பட வேண்டும் என்று கேட்டுக் கொள்கிறேன். மேலும் அண்மை காலங்களிலே இலங்கை கிரிக்கெட் சபையின் அந்த செயல்பாடு குறித்து ஒரு விசாரணை செய்யப்பட வேண்டும். ஏனென்றால் நமது நாட்டுக்கு பெருமை சேர்த்து தந்த அந்த நாட்டு மக்களின் அனைவரது இதயத்திலே இருக்கும் இந்த கிரிக்கெட் அழிவு பாதையில் செல்வது கண்டு கொண்டிருப்பது மிகவும் ஒரு வேதனை தரக்கூடிய விடயமாகும். அதே போல ஹனபல் பிரிசைடிங் மெம்பர், யூ நோ த என்டையர் நேஷன் நோஸ் தட் கிரிக்கெட் ஐ மீன் ஸ்ரீலங்கா கிரிக்கெட் இஸ் டோட்டலி கரப்ட் அண்ட் பட் அட் த சேம் டைம் சம் செக்ஷன் ஆர் ட்ரைங் டு ப்ரொடெக்ட் அண்ட் சேஃப்கார்ட் த கிரிக்கெட் போர்ட் but we can allow this because in the recent past the Sri Lanka cricket has brought disrepute the sport in our country. The main reason for this, that is, I would say, you know, the very basic problem in our country is that the power and the fame hungry people within the corridor has brought the cricket to the level where it is now in the forms of, I would say, corruption, mismanagement, misuse of administration fronts and wastage of money on legal battles to safeguard their position and also against the minister. That is almost 59 million has been spent on legal matters, out of which 30 million was against the minister. At the same time, the Sri Lanka Cricket Board became a laughing matter when people who knows nothing about cricket or the sport were appointed or elected to the cricket board. At the same time, as you know, the amount of money, I mean the massive amount that is spent as payments to the cricket board, coaching staff, that is about $119,000 a month, that is, which is close to $40 million, 40 million Sri Lankan rupees, that is for the head coach, consultant coach, assistant coach, fielding coach, that is about $72,000, that is about 24 million Sri Lankan rupees.
And remember, also, you have another 2 more minutes.
Yeah, okay. And also for that physiotherapist, there are 2 physiotherapists, they are paid $17,000, that's about 6 million rupees. And also task head and task managers, they are paid about $30,000, that is about 10 million, totally about 40 million Sri Lankan rupees per month. And at the same time, I just want to ask, what is the progress that they have made? What is the result we have got? Okay, so but at the same time, the Sri Lankan team had to play the qualifiers in order to enter the World Cup. And also, at the present, we are in danger of losing our place in the Champions Trophy as well. And I just want to say that Sri Lanka Cricket Board and the selection committee should take full responsibility for the failures of Sri Lankan cricket team, that is, in the recently concluded Asia Cup, as well as the ongoing World Cup, and also for low rankings in all 3 formats of the game. We are at the lowest level in tests, T20 and ODIs as well. So at the same time, As you know, during the 2022 T20 World Cup, 67 million was spent just for the cricket board officials for their travel purpose. So there are a lot of corruption within the so I think finally I would like to say there should be a complete or a concrete constitution, not just for the cricket board, but all to all the sports. Because that is the only way that we can wipe out the corruption in sports. Because that at the moment, you know, I'm just finishing up. Finally, you know, few years back you say Sri Lankan cricket was on the top. We have won the Cricket World Cup, we have won the T20 World Cup, we were champions trophy, and also we have so many record holders, from Muthiah Muralidharan to Sangakkara, Mahela Jayawardhanam, Lasith Malinga, Sanath Jayasuren, all those things. Now, we don't have any, you know, permanent players or youngsters or even experienced players. That's a, you know, very vacuum within the cricket team. And also, and we are wasting unwantedly. You know, the money is going to just for the cricket board as well, but it's not being used for the cricketers or the benefit of the cricket in our country. Thank you.
Thank you. Honorable Veerasumana Veerasinghe, you have 8 minutes.
ගරු මූලාසන අඩුඩ ගරු මන්ත්‍රීතුමනි අද මේ රටේ ඉතාමත් කතිකාවටපත් වෙච්ච රටම කතා කරන මාතෘකාවක් ගැන කතා කරන්න වෙලාව ලැබීම සම්බන්ධ ස්තුතිය ගෞරවය පුද කරමින් විශේෂයෙන්ම මේ රටේ මේ ආර්ථිකය තුළ මේ ආර්ථික ක්‍රමය තුළ විශේෂයෙන්ම මේ බල්ල මල්ල මරල හරි සල්ලි හොයන්න පෙළඹිච්ච මේ නව වෙනදපල ආර්ථිකය විරුද්ධ ආර්ථිකය නිසා රට වෙච්ච විනාශයේ තීරණාත්මක කඩපතක් තමයි මේ ක්‍රිකට් බෝඩ් එක සහ ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධ තියෙන මේ කාරණාව. අපේ ගමේ කතාවක් තියෙනවා අමරීර අමැතිතුමා දන්නවා රමේෂ් වදන මන්තමා දන්නවා මේ බුලත් පයියට හෙන ගැහුවම කිල්ලෝට ගැන මොන කතාවද කියලා. දැන් මේ සමස්ත ආර්ථිකයේටම සමස්ත ශේෂ්ඨයටම මේ කෙලුණාට පස්සේ ක්‍රිකට් පාලක මණ්ඩලය විතරක් ඉතුරු වෙන විදියක් නැහැ. ඒක තමයි මේ සමස්ත දේහයේම විනාශයේ එක පිළිමිබුවක් තමයි මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මේ වර්තමාන විනාශයේ කාරණා බවට පත් වෙන්නේ. හැබැයි මේ රටේ මිනිසුන්ට මෙච්චර කෙලවිච්ච වෙලාවෙත් සතුටු වෙන්න පුළුවන් කාරණාවක් තිබුණේ ක්‍රීඩා ශේෂ්ඨය ලැබුවොත් නම් ජයග්‍රහණයක් ප්‍රමාණයක් විතරයි. ඒක මල්ල ක්‍රීඩා වෙන්න පුළුවන් වෙනත් ක්‍රීඩා වෙන්න පුළුවන්. හැබැයි ඒකට වඩා සාපේක්ෂ අනිත් ක්‍රීඩාවන් සාපේක්ෂව ක්‍රිකට් ක්‍රීඩාව අපේ රටේ ජන සමාජයත් එක්ක බද්ධ වෙච්ච ප්‍රමාණය අනුව ක්‍රිකට් ක්‍රීඩාවේ ජයග්‍රහණයන් හා පරාජයන් බොහොම සමීප කාරණා බවට පත් වුණා. එසේ ක්‍රිකට් ක්‍රීඩාව අපේ රටේ සමාජයේ තම සංවේදී විෂයක් බවට පත් වුණා. ඒකසයි සංවේදී විෂය පිළිබඳව තියෙන මේ ඛේදනීය தත්ත්වය පිළිබඳව මේ විවාදය මේ පාර්ලිමේන්තුවේ තාමත් ඓතිහාසික විවාදයක්. මම දන්නවා අපි දන්නවා අද මේ පාර්ලිමේන්තුවේ 225න් 225ම අත ඉස්සුවා වුණත් ඔය කියන සමිසිල්වා කමිටුව අයින් වෙන්න නීති අනුකූල ක්‍රමවේදයක් නැහැ. ස්පීති සනා කැමැත්තමා කියාවි සාක්ෂි දරාවි එහෙම යන්න ක්‍රමයක් නැහැ. හැබැයි සදාචාරාත්මකවත් ජාතික වශයෙන් ජාත්‍යන්තර වශයෙන් රටරට ලෝකෙට පණිවිඩයක් දෙන්න පුළුවන් ඒ සාධනීය විවාදයක් තමයි අද දවසේ මේ සිද්ධ වෙන්නේ මෙතන ඉන්නවා හිටපු ක්‍රීඩා මාත එස්.පී. දිසානායක ඇමැතිතුමා 1996 ලෝක උසාවන දිනනකොට ක්‍රිකට් පාලක මණ්ඩලයේ පාලනය කර ආනා පුංචේව මහත්තයා අපේ රටේ ක්‍රිකට් පරිපාලනය තුල හිටපු ග්‍රාම දිසානායක මහත්මයාට සාපේක්ෂව ගත්තම ද්විතීය වෙන්න පුළුවන් හැබැයි අග්‍රගන්නේ පරිපාලකයෙක් තමයි ආනා පුංචේව මහත්මයා එදා 96 ලෝක උසාවන දිනනකොට මගේ කියවීම හරනම් ක්‍රිකට් පාලක මණ්ඩලයේ බැලන්ස් ෂීට් එක එහෙම නැත්නම් ඒකේ ආදායම account එක බින්දුව මට්ටමේ තිබුණේ එහෙම ලොකු ආදායමක් තිබිච්ච ආයතනයක් නෙවෙයි ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඉතාම අවම වැටුපක් වේතනයක් පුහුණුකරුවන්ට අවම වැටුපක් වේතනයක් ගෙවපු වෙලාවක තමයි ලෝක කුසලානේ දිනුවේ ඒ වෙලාවේ ක්‍රිකට් බෝඩ් එකේ කිසිම ආදා මුදලක් නැති වෙලාවේ එදා රූපන් සංස්ථා ජාතික රූපන් සංස්ථාවේ සභාපතිවරයා හිටියේ ඩියු ගුණසේකර මැතිතුමා එදා ඒ ක්‍රිකට් වල ප්‍රචාරක අයිතිය ජාතික රූපහන් ලබාගෙන එදා ඒ ක්‍රිකට් වලින් ලැබපු ලාභයෙන් 50% ක්‍රිකට් පාලක මණ්ඩලයට දෙන්න එදා ධර්මසිරි සිරිනායක හිටපු ජනමාධ්‍ය අමාත්‍යතුමා එකඟ කරගෙන ක්‍රිකට් පාලක මණ්ඩලයට ඒ ලාභයෙන් 50% ලබා දෙන්න කටයුතු කරා ඒක තමයි මූලික ප්‍රාග්ධනයක් බවට පත් වෙන ක්‍රිකට් බෝඩ් එකේ සල්ලි උල්පත පටන් ගන්න වෙලාව එදා මෙදාතුරු ඉතිහාසයේ දවැන්ත සල්ලි කන්දරාව ක්‍රිකට් බෝඩ් එකට ආව ගියා හැබැයි ඒ සල්ලි කන්දරාව ආව ගියාට ක්‍රිකට් බෝඩ් එකට ආපු සල්ලි ගැන විමර්ශනය කරන විග්‍රහණය කරන නිරීක්ෂණය කරන ආයතන පද්ධතිය දුර්වලතුලා තිබුණා ඒක ඍජුව බැඳලා තිබුණ නෛතික වශයෙන් අපේ තියෙන පොදු ව්‍යාපාර මුදල් පොදු ව්‍යාපාර කමිටුවේ නැණ කෝප් එකට. හැබැයි මේ රටේ කෝප් වල සභාපතිවරු ගණනාවක් හිටියා වුණත් ඉතිහාසයේ පළවෙනි වතාවට කෝප් එකට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ගෙන්වුවේ ඩී ගුණසේකර හිටපු කෝප් කමිටු සභාපතිවරයා ඉන්න වෙලාවේ තමයි ක්‍රිකට් බෝඩ් එක කෝප් එකට ගෙන්වුවේ. අවස්ථා ගණනාවක් කෝප් එකට ගෙන්වුවා ක්‍රිකට් බෝඩ් එක. නමුත් වංගු ගහලා වෙන්තු ගහලා ඒ කෝප් එක තුල විමර්ශනයන් හරියාකාරයෙන් සිද්ධ වුණාද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒක තුල තමන්ට හිතුමතේ ඒ ගමනක් යන්න කටයුතු කරා ක්‍රිකට් පාලක මණ්ඩලය. ඒක නිසා ඔවුන්ට ලැබිච්ච අසීමිත ධනය බලය දේශපාලන රැකවරණ නිසා ඉබාගාතේ ගිය ආයතනයක් මණ්ඩලයක් බවට ක්‍රිකට් පාලක මණ්ඩලය පත් වෙන කටයුතු කරා. ඒක තමයි මේ විනාශයේ ප්‍රධාන කාරණාව බවට පත් වෙන්නේ. ඒක නිසා අපිට මේ සාකච්ඡාව තුල ක්‍රිකට් බෝඩ් එකේ විනාශය විතරක්ද පේන්න තියෙන්නේ. ක්‍රිකට් බෝඩ් එක විනාශය විතරක් නෙවෙයි ඊයේ ක්‍රීඩා අමාත්‍යතුමා රොෂා රණසිංහ අමාත්‍යතුමාගේ කතාවේදී පැහැදිලි වෙච්ච කාරණාව තමයි එක මේ කාරණාව තුල අධිකරණ පද්ධතියේ විනාශය පෙන්නුම් කරන විවාදයක් බවට මේ විවාදය පත් වෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලය මේ කාරණාව පත් වෙනවා. මම සමස්ත අධිකරණ ශ්‍රේෂ්ඨයම දූෂිත ආයතනයක් කියලා බවට පත් කියන්න අපේ රටේ මිනිසුන් යම් ප්‍රමාණයක බයක් නිර්මාණය වෙලා තියෙන්නේ මේ අධිකරණ ශ්‍රේෂ්ඨය තුල තියෙන නීතිය තුල තියෙන කාරණා සම්බන්ධව යම් බයක් එහෙම නම් ගෞරවයක් තියෙනවා. අපේ රටේ මොච්චර විනාශ වෙලා තිබුණා යම් ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙන්නේ අධිකරණයේ සහ නීතිය කියලා මන් තියෙන ඒ විශ්වාසය සොක්‍රටිස් වර්ග කියලා තියෙනවා. රජුට ප්‍රසිද්ධියේ විරුද්ධ වීම වැළැක්වීමට නීතියද රහසින් විරුද්ධ වීම වැළැක්වීමට ආගමද නිර්මාණය කරා කියලා සොක්‍රටිස් කිව්වා. ඒක නිසා ඒ නීතිය නිර්මාණය කරපු ඒ අධිකරණ පද්ධතිය තුළ තියෙන විනාශය පෙන්නුම් කරන විවාදයක් කාරණාවක් බවට මේක පත් වුණා. ඒක නිසා ඒ අධිකරණ පද්ධතිය ගැන කිවිච්ච කාරණා මේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් තුළ ව්‍යවස්ථා ස්ථාන නියෝග තුළ රීති පද්ධති තුළ කොයිතරම් සාධනීයද නැද්ද කියන කාරණාව වෙනම කාරණාවක්. නමුත් ඒ මැද වෙච්ච කාරණා ගැන ද්විතීයික සාකච්ඡාවක් ඒ අධිකරණ ශ්‍රේෂ්ඨය සම්බන්ධ සිද්ධ හේතු කියන කාරණාව පළමුව සඳහන් කරනවා. දෙවෙනි කාරණාව මේ ව්‍යවස්ථා දායකය සම්බන්ධව අද ව්‍යවස්ථා දායකය කැබිනට් මණ්ඩලය විශේෂවාර අමාත්‍යවරුන් ගන්නා තීන්දු සම්බන්ධව ඒ කරන අභියෝගය අද මේ රටේ ව්‍යවස්ථා දායකය තව තවත් හැලුවට ලක් කරන කාරණාව බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ ව්‍යවස්ථා දායකයත් අධිකරණයත් යම් ගැටළු සංගත සාගත තත්ත්වයක් නිර්මාණය කරන කාරණාවක් බවට මේ ක්‍රිකට් බෝඩ් එකේ ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙනවා. තුන්වෙනිම විධායකය මේ රටේ 78න් පස්සේ විධායකය එක පුද්ගලයෙකුට බලය කේන්ද්‍ර වීමේ ප්‍රතිඵලය අද මේ සමස්ත ප්‍රශ්නේ ලොකු චිත්‍රය බවට පේන්න තියෙනවා. අද මෙච්චර ප්‍රශ්න මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න තියේද? මේ ආණ්ඩුවේ ඉන්න කැබිනට් ඇමතිවරයා ක්‍රීඩා ඇමතිවරයා කියන ඒ යෝජනාවට පක්ෂව එහෙම නැත්නම් ඔහුගේ ගසට් නිවේදනය පිටිපස්සේ හිටගන්න ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ශක්තිමත්ව සූදානම් වුණා නම් මේ ප්‍රශ්නේ මෙච්චර දුරද යනවද? කැබිනට් මණ්ඩලයට උඩින් ඉන්න විධායකයේ හැසිරීම, විධායකයේ ඔහුගේ නියෝජිතයන් ගැත්තන් ඉත්තන් හෙන්චයියන් හැසිරීම මේ ප්‍රශ්නේ කොයිතරම් බරද කියන කාරණාව පෙන්නුම් කරලා තියෙනවා. ඒක නිසා මේ ක්‍රිකට් බෝඩ් එකේ ප්‍රශ්නය ව්‍යවස්ථා දායකයේ විධායක අධිකරණයේ සියල්ලක්ගේම කඩා වැටීම පෙන්නුම් කරන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා ගරු මුලාසනාඩු ගරු මන්තුමනි මේ කාරණා ගැන පුළුල්ව සාකච්ඡාවක් කරන්න ඕන. දැන් මෙතන කියන මුදල් කන්දරාවන් ගැන කතා කරනකොට අඟ හිරිවැටෙනවා. ඊයේ අමාත්‍යතුමා කියනවා දඹුල්ලේ ලයිට් එක දාන්න බිලියන් 1.5ක් මිලියන් 15000ක් ලක්ෂ 15000ක් විලං වෙලා තියෙනවා කියන කාරණාව මම දන්නා මොන ආයතනයක කොහොම කරාද කියන කාරණාව මෙවැනි සැකකළියුතු ගනුදෙනු රහසක් පහුගිය කාලේ සිද්ධ වෙනවා. ක්‍රිකට් බෝඩ් එකේ පඩිනදි ගැන මම කතා කරන්න යන්නේ නැහැ. හැබැයි පඩිනදි වලට සාධනීය සේවාවක් සිද්ධ වෙනවාද කියන කාරණාව මේ කතා කරන මොහොතේදී 2023 වෝල්ඩ් කප් එකේ අවසාන මැච් එක දැන් නිව්සීලන්ත එක්ක තියෙනවා. තව කීප විනාඩි කීපයකින් ලංකා ටීම් එක 120-25ට අවුට් වෙලා ඕල් අවුට් වෙලා යනවා.
ගරු මන්තුමා කාලය අවසානයි.
ආසන තත්ත්වය නිර්මාණය වෙමින් තියෙනවා. ඒක දැකලා පුරාසන මන්තුමනි ඒ පඩියට නඩියට වැඩගෙන තත්ත්වය නිර්මාණය වෙනවද? අද එහෙම තත්ත්වයක් එහෙම කෝටි ගණන් මුදල් වෙන් කරනකොට වීදම් කරනකොට ගම්වල ක්‍රීඩාවල තත්ත්වය මේ ව්‍යාජයන් තුළ වගේම පහුගිය කාලෙත් අපි කතා කරා ක්‍රීඩා පිටියක් නැහැ. හරියවන් ක්‍රීඩා පිටියක් නැහැ. ක්‍රීඩ ගන්න ක්‍රීඩා උපකරණයක් නැහැ. පාසල් ක්‍රීඩා බිඳුවේ සමස්ත ක්‍රීඩා විනාශ වෙලා තියෙනවා. ඒක නිසා මේ විවාදයේ ප්‍රතිඵලය ක්‍රිකට් පාලක මණ්ඩලයට යනවද නැද්ද කියන කාරණාවත් එුණා මේ තහනම් නියෝගයේ අවසන් වන දවස් 14න් පස්සේ ක්‍රිකට් මණ්ඩලයේ පාලක මණ්ඩලයේ ගෙදර යනවද නැද්ද කියන කාරණාවත් නෙවෙයි ක්‍රිකට් පාලක මණ්ඩලය මේ කරන විනාශයන් අවසන් වෙලා සාධනීය ආකාරයට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනගන ආකාරය පිළිබඳව විවාදයක් බවට පත් වෙන්න ඕන කියන කාරණාව කියනවා. ඒක නිසා මේකට පැලැස්තර විසඳුම් දාලා හරියන්නේ නැහැ. දැන් මේ යෝජනාව වෙනකොට අර චිත්‍ර විසිරී කමිටු වාර්තාව ඉදිරිපත් කරනවා. චිත්‍ර විසිරී කමිටු වාර්තාව කියන්නේ ක්‍රීඩ චිත්‍රවේදී මහත්තයා අපේ ගෞරවයක් තියෙන විනිශ්චයකාරවරයෙක් විදියට. හැබැයි මේ ක්‍රීඩාව ක්‍රිකට් පාලක මණ්ඩලය කියන්නේ මොකද්ද? මේක සමාගම් පනතකින් පාලනය වෙන ආයතනයක් නෙමෙයි. මේක ක්‍රීඩා නීති අර්ථයේ පාලනය වන ආයතනයක් බවට
කාලය අවසානය කරු මන්තුමා.
අද එහෙම නීති හදලා වෙනත් ආකාරයෙන් කටයුතු කරලා ක්‍රිකට් පාලක මණ්ඩලය පාලනය කරන්න වෙනත් වංගු ගහලා යනකොට මේ රටේ අනිත් ස්වාධීන සියලුම රාජ්‍යායතන රාජ්‍ය නොවන ආයතන අර්ධ රාජ්‍යායතන වල පිළිබඳ මහා බෑන්ත කේදනී තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒක නිසා මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ පිළිබඳ විවාදයේ පිළිබඳ කාරණාවේදී අවසාන වශයෙන් මේ කාරණාව ගැන මම කතා අවසන් කරනවා. රොසාර රණසිංහ මහත්මයා ගැන අපේ ගෞරවයක් තියෙනවා. කොන්ද ගලින් තියාගෙන මේ කාරණාව ගැන හිත ගැනීම සම්බන්ධව මේ හැම ක්‍රීඩා ඇමතිවරුන් සම්බන්ධ තිබිච්ච කාරණාව අදත් ගොඩක් අය කතා කරා, කතා නොකලත් ඉන්නවා, හැංගිලත් ඉන්නවා. මේ ක්‍රිකට් සහ ක්‍රීඩා සම්බන්ධ ප්‍රධාන කාරණාව සල්ලි, විදේශ සංචාර සහ වෙනත් කාරණා නිසා තමයි ක්‍රීඩා ශිෂ්ටාචාර පහුගිය කාලේ විනාශ වුණේ. හැබැයි රොෂාන් රණසිංහ ඇමතිතුමා මේ
කාලය අවසන් කරන ගරු කාලය අවසානයේ ගරු මන්තුමා
ඔහු ඒ කඩමෙන් කරන කැපකිරීම සම්බන්ධ අපේ ගෞරව ස්තුතිය ප්‍රකට කරමින් මේ 225ම එකට එකතු වෙලා ක්‍රිකට් විතරක් නෙමෙයි අනිත් හැම ක්‍රීඩාවකමත් අඩු වැඩි වශයෙන් මෙවැනි විනාශයන් සිද්ධ වෙනවා. ඒ ක්‍රීඩා ගොඩනැගීම සම්බන්ධව සාධනීය හිතන විවාදයක් බවට මේ වාදේ පත් කරන්න කියන කාරණා සිහිපත් කරමින් අද අපි කවුරුත් එකතු වෙලා මේ රටේ මිනිසුන්ට යම් ප්‍රමාණික සතුටක් ඇති කරන ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කරගෙන ක්‍රිකට් ක්‍රීඩාව මුල සිට පටන් ගන්න
නැවත ඉපදෙන රෝහණ බණ්ඩාර විජේසුන්දර මහත්මයා ඔබතුමාගේ අතක් තිබෙනවා
මේ විවාදේ